ඊළඟට විසිතුන දෙක යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා මම කරුණා කරලා ඉලීමක් ගන්නවා අර සටහනේ තියෙන කෝර ප්‍රමාණයන් ඉතින් එහාට නොගින් අපි කාල සීමා සීමා කියනවා ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා 23 දෙක Go on the text, please.
නෑ මම වැලිවි කර කතානායකතුනේ මේ ප්‍රශ්නේ මම අහන ඇමතුමා හිටියා ඇමතිතුමා දැන් නෑ
එහෙනම් කල් දානවද ඒක
නෑ කල් මට කල් දැම්මට මේ ප්‍රශ්නේ දුක් විඳින මිනිස්සුන්ගේ ප්‍රශ්නේ කල් දාලා නෑ මම ප්‍රශ්නේ අහන්නම්
හොඳයි
දැන් සභාවේ හිටියා සභානායකතුමා හෙටවත් උත්තරයක් දෙන්න කියන්නේ he was here he was going to reply but then now we are left no I don't want to take much time ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රශ්නයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමින් මම කල් දීලා තියෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහුවිධ නිපුණතා සේවා සඳහා කණ්ඩායමක් වශයෙන් බඳවා ගන්න ලද අභ්‍යාසලාභීන් 210ක ප්‍රමාණයක් ප්‍රමාණයෙන් 29 දෙනෙකු පසුගිය කාලයේදී ස්ථිර කර ඇත තවත් 800ක් පමණ අන්‍ය සේවයට බඳවාගෙන ඇත මාසකට රුපියල් 10000ක වන ඉතා අවම දීමනාවක් මෙම බහුවිධ නිපුණතා පුහුණුවන්නන්ට මාසිකව ලබා දෙයි. එයින් 210කට පමණ ආවරණය වර්ණ පරිදි 2014 සිට සේවයේ පුහුණුවන සේවකයන් 29 දෙනෙකුට පසුගිය කාලය තුළ සේවයට බඳවාගෙන ඇති බවත් තවත් සේවකයන් 88 දෙනෙකු පමණ ස්ථීරත්වයේ බලාපොරොත්තුෙන් සිටින බව ඔබතුමා පිළිගන්නේද? දෙක මෙම අභ්‍යාසලාභීන් අතර පිය පුතු පදනම මත ශ්‍රී ලංකා වරාය අධිකාරියට බඳවා ගන්න ලද පුහුණුවලත් ස්ථීරත්වයේ බලාපොරොත්තුෙන් සිටින 2014/14 වන දිනට දෙක 2017 වන දිනට දැනට ලබා දී ඇති පත්වීම අවසන් වන බැවින් අනෙක් අය මෙන් ඉතුරු ඇති මෙම පුහුණු ප්‍රමාණයට වරාය අධිකාරියේ සේවාව ගැනීමට අදාළ බලධාරීන් සමග පියවර ගන්නේද එනම් කවදාද කියන කාරණේ මොකද මේ සේවකයන්ගේ නොසන්සුන්තාවයන් නැති වුණාම ප්‍රශ්නේ විසඳන්නේ නැතුව මේ ආයතන අඩපණ වෙනද ඊයේ අගමැතිතුමාට මැදිහත් වෙන්න සිද්ධ වුණා රේල්වේ ප්‍රශ්නේ. කාලයක් ඇදී ඇදී ආපු ප්‍රශ්නයක්. අගමැතිතුමා ළඟට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
හොඳයි ගරු සභාපතිතුමාලා
අදාලා ඇමතිතුමාලා පිළිතුරු දීලා මේ ප්‍රශ්නේ විසඳනවා.
ආ හෙටයි පිළිතුරු දෙනවා ගරු මන්ත්‍රීතුමා. ඊළඟට දෙවැන්න ගරු අනුර දිසානායක මැතිතුමා කාලය ගැන අවධානය යොමු කරනවා.
හරි හොඳයි. ගරු කතානායකතුමනි කවුදන්න අමාත්‍යම පිළිතුරු ලබා
දෙන්නේ
අවබතුමා උමාවේ බහුකාර්ය ව්‍යාපෘති හේතුවෙන් මහජනතාවට මුහුණ පා ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි 2008 අප්‍රේල් 29 වෙනි දින උමාවේ බහුකාර්ය ව්‍යාපෘති සඳහා මුල්ගල තබුන් ලැබුවේ විවිධ අරමුණු ප්‍රකාශයට පත් කරමින් කෙසේ නමුත් මේ වන විට මේකී ව්‍යාපෘති හේතුවෙන් භෞතික සම්පත් විනාශයන්ද මහජන පීඩාවන්ද පාරිසරික විනාශයන්ද නොකඩවා සිදුවෙමින් තිබෙනවා මේ විනාශය ගරු කතානායකතුමනි දල වශයෙන් මෙහිමයි මේ වන විට නිවාස 4625ක් පුපුරා ඉරිතලා විනාශ වී ඇති අතර පූජනීය ස්ථානද පාසල්ද ගණනාවක් පවතිනවා මකුල්ලැල්ල විහාරස්ථානය එගොඩගම විහාරස්ථානය හීල්ලොය විහාරස්ථානය කුරුඳුගොල්ල විහාරස්ථානය දික්කරාව මෙහෙණි ආරාමය උඩුපේරුව භවනා මධ්‍යස්ථානය පල්ලෙපේරුව මුස්ලිම් දේවස්ථානයද වනවා මකුල්ලැල්ල පාසල්ද පුපුරා ඉරිතලා හානියට ලක් වී ඇති අතර බණ්ඩාරවිල අධිකාරම් පාසලද බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහාවිද්‍යාලයද පුපුරා ඉරිතලා තිබෙනවා එසේ මෙම හානියට ලක් වූ ප්‍රදේශයන්නි ලින් උල්පත් දියකඳුරු කඳුරු ඔයවල් 2333ක් සහ මුලින්ම සිඳි ගොස් තිබෙනවා 2300 ගන්න සහ මුලින්ම හිඳි ගොස් තිබෙනවා ලින් දියකඳුරු ඔයවල් ඒ අතර බණ්ඩාරවෙල ආසන මැදිහි වන හීල්ලොයද අනතුරට මුහුණ පහ තිබෙනවා බහුතරයක් ගොවි ජනතාව ජීවත් වෙන මේ කලාපයේ ජල මූලාශ්‍ර සිඳියාම හේතුවෙන් අක්කර දස දහස් ගන්නක් වගාවමින් අද අත්තරින සිදු වී තිබෙනවා. තමුන්නාන්සලා මේ යෝජනා කරන ලද ව්‍යාපෘතියේ අනිසිප්පති විපාකද එහිපලා එහි ජීවත් වන ජනතාවට භුක්ති විඳින සිදු වී තිබෙනවා. මෙම මහා ව්‍යසනයේ හේතුවෙන් කුඩා තේවතුද අර්බුදයකට මුහුණ පා ඇති අතර ස්වයන් රැකියාලාභින් විශාල ප්‍රමාණයක්ද ජලය නොමැතිවීමේ හේතුවෙන් ව්‍යාපාර අත්තර දමන තත්ත්වයට පත්ව තිබෙනවා. අප මෙම රටේ ඉතා සෞම්‍ය දේශගුණයක යුතු ස්වභාව සෞන්දර්යෙන් අනූන වූ කලාපයක සිදුවීමින් පවතින මෙම මහා විනාශයේ ප්‍රධාන මහානියට ලක්වන නගරේ බවට අද බණ්ඩාරවිල නගරේ පත් වී තිබෙනවා. කොළඹ බදුල්ල මාර්ගයේ පුපුරා ඉරිතලා ගිලා බැසීමට ලක් වී ඇති අතර බණ්ඩාරවිල හීල්ලෝයේ මාර්ගයේ ස්ථාන ගණනාවක් දැඩි පිපිරුම් වලට ලක් වී තිබෙනවා. එසේම නගරයේ පවතින ලොකු කුඩා ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක් නිවාස අඩි 2-3 ගිලා බැසීම් වලට හා ඇලවීම් වලට ලක් වීම හේතුවෙන් බරපතල අවදානම් තත්ත්වයට පත් වී තිබෙනවා. අද මුළු බණ්ඩාරවිල නගරයේම මේ විනාශකාරී ව්‍යසනයට අද ගොදුරු වෙලා තිබෙනවා. ප්‍රදේශවාසීන්ට අනුව මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන උමග සඳහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කරඳගොල්ල ගම්මානයේ සිට වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉදිකරමින් පවතින දයබරා ජලාශය දක්වා කිලෝමීටර 15.2 දිගකින් යුතුව කැණීම් කළ යුතුව තිබෙනවා. මේ වන විට මෙම උමගේ කැණීම් කරගෙන යාමේදී භූ අභ්‍යන්තරයේ දුර්වල පාසන ස්තර හානි කරමින්ද භූ අභ්‍යන්තරයේ වන ජල සංචිත හා ජලමාර්ග විනාශ කරමින්ද ගමන් කරමින් තිබෙන බව අනාවරණය වූවේ භූ අභ්‍යන්තරයේ විශාල දිය කාන්දු ආරම්භ වීමෙන් පසුයි. මේ වන විට ගරු කථානායකතුමනි, තප්පරයට වතුර ලීටර 976ක් කාන්දු වන සුවිශාල දිය කඳවුරක් දිය කාන්දුව සිදුවීමින් තිබෙන තප්පරයට ලීටර 976ක් ආසන්න වශයෙන් ගත්තොත් ගරු කථානායකතුමනි, මෙහිදී භූ අභ්‍යන්තරයේ වන ජලය දිනකට වතුර ලීටර මිලියන 84කට අධික ප්‍රමාණයක් ආසන්න වශයෙන් ගත්තොත් ජලයේ ලීටර 8,43,00,000ක් ගලා යමින් තිබෙනවා, අපත යමින් තිබෙනවා. මෙම ඉරිතලීම් හේතු කොටගෙන දවස ලීටර 8,43,00,000ක් ගරු කතානායකතුමනි සිදු වී තිබෙන විනාශය. ඌවපලාදේ ප්‍රධාන ජනාකීර්ණ ප්‍රදේශවල මතු පිටට වඩා විශාල විපර්යාස ප්‍රමාණයක් ඌව අභ්‍යන්තරයේ සිදුවන බවත් මෙම සිදුවන දියකාන්දු වසා දැමීම සඳහා ශ්‍රී ලංකා රජයට හෝ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන ඉරානයේ ෆරාබ් සමාගමට හෝ තාක්ෂණික හැකියාවක් නොමැති බව ජනතාවගේ අදහසයි. මේ පළවෙනි දිය කාන්දුව නෙවෙයි, අවස්ථා ගණනාවක දිය කාන්දු සිදුවීමින් තිබෙනවා. ඒවා වසා දමන්නවත් තාක්ෂණික හැකියාවක් මෙම සමාගම් මෙත නැහැ. එමෙන්ම මෙම දිය කාන්දු වැළැක්වීම සඳහා කන්ටේනර් පිටින් ගෙනෙනු ලබන ටොන් ගණනාවක රසායනික ද්‍රව්‍ය මේ වන විට මධ්‍ය කඳුකරයේ භූ අභ්‍යන්තරයේ ජලයට මුසුකර තිබීම පිළිබඳවත් සැක පහළ කරනවා. විශේෂ රසායනික ද්‍රව්‍ය යොදවමින් තිබෙනවා මෙම කාන්දු වැළැක්වීම වෙනුවෙන්. විශේෂයෙන්ම මේ වන විට මධ්‍ය කඳුකරයේ නැගිනර බෑවුම් පුරා ඉරිතලා පුපුරා යෑම දක්නට ලැබෙනවා. මෙම පිපිරීම් මතුපිට ඇති වූ පිපිරීම් නොවන බවත් මෙම පිපිරීම් වල ආරම්භය අඩි 600-700 යටින් යන උමගේ සිට සිදුවන බවට නොනිල ලෙස දැනගන්න ලැබී ඇතයි ජනතාව පවසනවා. තත්ත්වය මෙසේ නම් මෙම කඳුකර භූමියේ ඒකාබද්ධතාවය බිඳ වැටි ඉදිරියේදී ඇතිවන මහා වැස්ස සමග හෝ සුළු හෝ භූමි කම්පනයකදී ඉතා බරපතල හානි සිදුවීමේ අවදානමක් මෙම කලාපය අද මතුවී තිබෙනවා. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට ගරු අමාත්‍යතුමන් පිළිතුරු ලබා දෙනවා ඇතයි මා බලාපොරොත්තු වෙනවා. උමාවේ ව්‍යාපෘති ඇරඹීමට පෙර සක්්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කරනු ලැබුවේද? එසේනම් අද උද්ගත වී ඇති පාරිසරික ගැටලු හඳුනාගෙන තිබෙනුයේද? ඒවට විසඳුම් යෝජනා කර තිබුණේද? ව්‍යාපෘති හේතුවෙන් අවදානමට ලක් වී ඇති කලාපය දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරනු ලබන්නේ ඇයි? දැන්වත් මේ කලාපය දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරන්න විනාශය සිදුවෙමින් තිබෙනවා. සිදුවී ඇති පාරිසරික හා භෞතික විනාශයන් හඳුනා ගැනීමට විද්‍යාත්මක පරීක්ෂණයක් හා ඇස්තමේන්තුවක් සිදු කර ලබන්නේද? ඒ සභාගතකගෙන කටයුතු කරු කතානම් මේ සිදුවී තිබෙන විනාශය පිළිබඳ විද්‍යාත්මක ඇගීමක් අවශ්‍යද? මොකද සිදුවී තිබෙන විනාශයේ බරපතලකම තරම කියන එක පිළිබඳව යම් වාර්තාවක් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යුතුයි. විනාශයේ ගොදුරු බවට පත් වූ ජනතාවට සාධාරණ ඉටු කිරීමට ගන්නා වූ පියවර කුමක්ද? පහ, අනාගතයේ මෙම ව්‍යාපෘති හේතුවෙන් සිදුවේ හැකි පාරිසරික හානිය අවම කර ගැනීමටත් ජීවිත හා දේපල හානිය අවම කර ගැනීමටත් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියලා දැනගන්න කැමති භූමි ස්තුති ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාව මං හිතන්නේ අද වෙනකොට ඒ ප්‍රදේශයත් එක්ක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේක බොහොම පැහැදිලි. හැබැයි මේ කාරණාවේදී 2008 මේ ව්‍යාපෘති ආරම්භ වෙනකොට ගරු කතානායකතුමනි 2011 තමයි මේකට පාරිසරික ඇගයීම් පිළිබඳ වාර්තාවට අනුමැතිය ලැබිලා තියෙන්නේ. ඒ 2011 පාරිසරික බලපෑම් පිළිබඳ ඇගයීම් වාර්තාවට අනුමැතිය ලැබෙනකොට මේ ඇගයීම් වාර්තාව සකස් කරලා තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. හැබැයි අද වෙනකොට අපි සියලු දෙනාටම මේ ඇගයීම් වාර්තාවේ ලබා දීපු කරුණු කාරණාවලට එහා ගියපු පරිබාහිර වූ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපිට අද බරපතලම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් බිලියන 57ක් ගරු මන්ත්‍රීතුමනි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අපි වියදම් කරලා තියෙනවා. එතකොට ව්‍යාපෘතියේ සමස්ත වැඩ ප්‍රමාණයත් එක්ක ගත්තහම 177ක වැඩ ප්‍රමාණයක් අපි අවසන් කරලා තියෙනවා. මුළු වටිනාකම ගත්තොත් ඇමරිකන් ඩොලර් මිලියන 514න් ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 378ක් අපි සම්පූර්ණයෙන් වියදම් කරලා 177ක වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. තව ඇමරිකන් ඩොලර් මිලියන 137ක ප්‍රමාණයක් තමයි අවසන් කිරීම සඳහා වියදම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ව්‍යාපෘතියේදී අපි අර කලින් කියපු ඇගයීම් වාර්තා පිළිබඳ වූ ප්‍රශ්නය බොහොම පැහැදිලිව පැන නගිනවා. හැබැයි රජයක් හැටියට ගත යුතු සහ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගණමින් ඒ ප්‍රදේශයේ ජනතාවට දිය හැකි උපරිම ආරක්ෂාව සහ ඔවුන්ට වන්දි මුදල් සහ අනෙකුත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිය හැකි සියලු දේවල් ලබා දෙමින් තමයි ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්නේ. මොකද පාර්ලිමේන්තු වුණත් අපිට අහන්න තියෙන එකම ප්‍රශ්නය කරු කතානායකතුමනි, මෙතරම් විශාල මුදලක් යට කරලා මේ රටේ මුදල් ප්‍රමාණයක් යට කරාට පස්සේ නැවත වාරයක් අපිට ආපස්සට යන්න පුළුවන්ද කියන කාරණාව. ඒ නිසා රජය හැටියට විශේෂයෙන්ම අපි එක පැත්තකින් සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමා මේ මහවැලි අමාත්‍යාංශයේ බාර අරගෙන මේ ව්‍යාපෘතිය එතුමා යටතේ ක්‍රියාත්මක කිරීම. මොකද පහුගිය ජනවාරි මාසයේදී 2007 ජනවාරි 9 වෙනිදා එතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව හරහා විශේෂයෙන් මේ ප්‍රදේශයේ හැටියට අපි මුදල් වෙන් කරලා ආධාර ලබා දීලා කළ යුතු සියලු කරුණු කාරණා කරු මන්ත්‍රීතුමනි අපි ලබා දුන්නා. ඒකෙදි මන්ත්‍රීතුමා යොමු කරපු එක ප්‍රශ්නයක් තමයි, ඇයි මේ ප්‍රදේශයේ අවදානම් කලාපයක් හැටියට නම් කරන්නේ නැත්තේ කියන කාරණාව. අපි මේ කාරණා නම් කිරීම කළ යුතුව තියෙන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මගින්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් අපි මේ වෙනකොට ව්‍යාපෘතියට අනුයුක්ත කරලා ඉන්නවා. ඒ වගේම මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නිලධාරීන් මේ ව්‍යාපෘතියට අනුයුක්ත කරලා ඉන්නවා. මේ සියලු දෙනා දැනට වාර්තා කරලා තියෙන්නේ මේ පොළවේ තියෙන ජල ස්තරය වෙනස් වීම, එහෙමත් නැත්නම් ඒවා මේ උමගට කාන්දු වීම නිසා වන ගිලා වැසීමක් මිස එතනින් එහාට ගියපු කාරණාවක් නෙවෙයි කියන එක ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි දන්නවා ගෙවල් තියෙන ප්‍රදේශවල ගෙවල් වල ඉරිතැල්ලා තියෙනවා, වහල්වල් කඩාගෙන වැටෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේ සියලු දේවල් වෙලා තියෙන්නේ ක්ෂණික වෙන ගිලා වැසීම එක. හැබැයි ඒක දිගින් දිගටම සිදුවෙන කාර්යයක් නෙවෙයි. ඒ නිසා මේවා අවදානම් කලාප හැටියට නම් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කොහොම වුණත් ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට 2017 ජනවාරි 9 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව මගින් අවදානම් කලාපයක ඉන්න කණ්ඩායමක්සේ සලකා දිය යුතු සහ දිය හැකි සියලු සහනාධාර ලබා දීමට අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි මේකෙදි තවත් එක් කාරණාවක් මන්ත්‍රීතුමා මතු කරනවා, මේ ඉදිරියට යෑම පිළිබඳ. ඉදිරියට යෑමේදී මොකද්ද අපිට දෙන්න පුළුවන් සහතිකය කියන එක පිළිබඳව. 2015 මාර්තු වෙනකොට ගරු කතානායකතුමනි අතිගරු ජනාධිපතිතුමා මේ වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කරලා මේ ඇගයීම් වාර්තාව නැවත වාරයක් මේ ඇගයීම් වාර්තාව පිළිබඳව ඒක අවශ්‍ය විද්වත් කමිටුව හරහා පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයේ ලැබිච්ච වාර්තා සහ තීන්දුව තීරණත් එක්ක තමයි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන්නේ. මේ වාර්තාව ගරු මන්ත්‍රීතුමනි සභාගත කරනවා. මේකෙදි බලා ගන්න පුළුවන් මේ කාරණා අනුව ක්‍රියාත්මක කිරීම නිසා තමයි ගරු කතානායකතුමනි අද වෙනකොට යම් මට්ටමකට හරි මේකෙ වෙන්න තිබිච්ච හානිය අපිට අවම කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් ඩයර්බා ජලාශයේ ඉඳලා ගත්තොත් එහෙම මේ වෙනකොට කිලෝමීටර් 8ක් අපි කැණීම් කටයුතු ඇතුළට කරලා අවසන් කරලා තියෙනවා. ඒ වගේම අපේ සමා වෙන්න ඕනේ කරඳකොල්ලේ ඉඳලා ගත්තාම කිලෝමීටර් 8ක් ඇවිල්ලා තියෙනවා. ජයර්බා ඉඳලා කිලෝමීටර් 2ක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ කිලෝමීටර් 15ක ප්‍රමාණය තව අපිට කරන්න තියෙන්නේ කිලෝමීටර් 5යි ඉතුරු වෙලා තියෙන්නේ. අපි දන්නවා අර පොල්ගොල්ලේ ඒ ඉදිකිරීම කරනකොට මේ උමග ඉදිකරන අවස්ථාවේදී ජලයේ උමග ඇතුළට ඇවිල්ලා ඒ ප්‍රදේශයේ ලිංගවල වතුර නැති වෙලා මේ ප්‍රශ්නේම පැන නැගුණා. හැබැයි ස්ථීර විසඳුමක් හැටියට අද සියලු දෙනා අපිට උපදෙස් ලබා දීලා තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් යොදලා මේක සම්පූර්ණයෙන්ම සීල් කරාට පස්සේ තමයි මන්තුමනේ මේ වර්ෂා 3-4කට අපිට යන්න පුළුවන් වුණාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ පොළවේ තියෙන ජල ස්ථාවරය යථා තත්ත්වයට පත් කරන්න. එහෙම කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ නැවත වාරයක් ඒ තිබිච්ච පොළව සහ භූමියේ සියලු දේවල් යථා තත්ත්වයට පත් කරන්න. ඒ නිසා මං හිතනවා මේ කිලෝමීටර් 5ක ඉදිකිරීම කටයුතු කරන්නේ අද මේ මාර්තු මාසයේ වෙනකොට ගත්ත ඒ වார்த்தාවත් එක්ක. ඒ නිසා අපිට ඒ මූණ දෙන්න සිද්ධ වෙන ගැටලු ප්‍රමාණය ඒ හරහා අවම කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ ලබා දීපු වන්දි සහනාධාර මොනවද කියන එක පිළිබඳව ප්‍රශ්නය මතු කරා. මේකෙදි මේ වෙනකොට නිවාස හානි සඳහා පමණක් ගරු කතානායකතුමනි 19 කෝටි 76,00,542ක් නිවාස හානි සඳහා පමණක් අපි වන්දි ලබා දීලා තියෙනවා. ඒ වගේම වගා සඳහා අපි අපි තිබිච්ච රැස්වීමදී අපි තීරණය ගත්ත කුඩා තේවතු සහ අනෙකුත් වගාවන් සඳහා වන හානීන් වලට සියලුම වන්දි ලබා දෙන්න ඒ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගේ සහතික කරපු සියලු දෙනාට ඒ වන්දි ලබා දෙන්න. ඒ අනුව මේ වෙනකොට 36 කෝටි 79 ලක්ෂ 22000 417 සතපහක් මේ වෙනකොට වන්දි ගෙවලා ඔවුන්ට අවසන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ජල යෝජනා පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබිච්ච ප්‍රදේශ තිබුණා. ඒකේ අපි හඳුනාගත්ත ප්‍රදේශ තියෙනවා මකුල්ලැල්ල වෙහෙරගලතැන්න කුරුඳුගොල්ල කියන ප්‍රදේශ. මේකෙදි මකුල්ලැල්ලේ පවුල් 1500ක් ඒ වගේම වෙහෙරගලතැන්න පවුල් 500ක් සහ කුරුඳුගොල්ලේ පවුල් 400ක්. මේ පවුල් 2400 සඳහා වන ජල විදුලි ව්‍යාපෘතිය මිලියන 352ක් වියදම් කරලා මේ ව්‍යාපෘතිය වැඩ කටයුතු යනවා. මේකේ මකුල්ලැල්ල සහ වෙහෙරගලතැන්න සමා වෙන්න ඕනේ. වෙහෙරගලතැන්න සහ කුරුඳුගොල්ල කියන යෝජනා දෙක මේ වෙනකොට සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඒ වගේම මකුල්ලැල්ල ජල යෝජනා ක්‍රමය පවුල් 1500 සඳහා වන ඒ ක්‍රියාත්මක නියෝජනාව 2017 6:30 වෙනිදා වෙනකොට අවසන් කරලා ඒ ජනතාවට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මේ ජලය ලබා ගැනීම සඳහා එක පුද්ගලයෙකුට රුපියල් 17000ක් ගෙවන්න වෙනවා ඒ ජල සම්බන්ධතාවයේ ලබා ගැනීමට. හැබැයි ඒ වෙනුවෙන් යන මිලියන 40ක් සම්පූර්ණයෙන්ම රජය හරහා ඒ වියදම දැරීමට අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මීට වැඩි අපි ගත්ත තීන්දු තීරණ සහ කරපු කාරණා බොහොමයක් තියෙනවා ගරු මන්තුමනි. ඒ පිළිබඳවන වාර්තාවත් මට සභාගත කරන්න පුළුවන්. එතකොට ඒකේ එකින් එක තියෙනවා පවුල් ප්‍රදේශ වසම් සඳහා අපි වෙන් කරපු මුදල් ප්‍රමාණය කොපමණද කියලා කතානායකතුමනි ඒ වෙනුවෙන් වෙනමම වෙනාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකේ අනාගතයේ වෙන හානිය පිළිබඳව කතා කරනකොට ගරු මන්තුමනි අපි මේ ව්‍යාපෘතියේ අද වෙනකොට ගිහිල්ලා තියෙන දුර ප්‍රමාණය ක්‍රියාත්මක වෙච්ච වැඩ ප්‍රමාණයත් එක්ක ගත්තාම 100%ක් මේක මේ ආකාරයෙන් කිසිදු ගැටලුවක් නැතුව ක්‍රියාත්මක වෙයි කියන සහතික අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ඇත්ත, ඒක තමයි යථාර්ථය. හැබැයි රජයේ හැටියට මේ වෙනුවෙන් දිය හැකි සියලු ඒ ජනතාව ඔවුන්ගේ ජීවන තත්ත්ව යථා තත්ත්වයට පත් කිරීම සඳහා, මොකද නිවාසයක් අහිමි වෙච්ච පුද්ගලයෙක් ඉන්නවනේ ඔවුන්ට නිවාස සඳහා යාම සඳහා වන කුලියක් ලබා දීම පවා අපි මේ වෙලාවේදී ඉටු කරනවා. ඒ නිසා රජයේ හැටියට මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළ යුතු සියලු කටයුතු කරනවා. ඒ වෙනුවෙන් වෙනමම අපි කමිටුවක් හදලා අපේ හිටපු ප්‍රධාන ලේකම්තුමා අමරසේකර ලේකම්තුමා ඒකේ සභාපතිවරයා හැටියට පත් කරලා නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා හැටියට පත් කරපු කමිටුවකුත් හදලා තියෙනවා. ඒ කමිටුවට ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසිය ඒ වගේම ඒ වෙනුවට ආපදා අමාත්‍යාංශය නිලධාරීන් ඇතුළු සියලු දෙනා එකතු කරපු කමිටුවක් අපි එහෙ ස්ථාපිත කරලා තියෙනවා වෙනම කාර්යාලයක් කරලා. එතකොට ඒ කණ්ඩායම දැන් ඒ ගැටළු වෙනකොට ඒ තැන්වලට ෂණිකෙන් ගිහිල්ලා මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙනවා ගරු කතානායකතුමනි.
හොඳයි, බොහොම ස්තුති විද්‍යානුකූලව විවාදයකට යන්න ඕනේ. කරුණු කුමාර මහත්මයා පැහැදිලි කිරීමක් මම හිතන්නේ විද්‍යානුකූලව පියවර ගන්න බව ඇමතිතුමා සඳහන් කළා. බොතුමයි මොනවද කියන්න ඕනේ කරුණු කුමාර මහත්මයා?
එතකොට මේක උමගක් ඉදිකිරීමත් සහ ජලාශයක් එක ගැට ගහලා තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒක සක්‍රියතා අධ්‍යයනය ආර්ථික වශයෙන් වගේම පාරිසරික වශයෙන්ුත් සහය භූගර්භයේ සිද්ධ වෙන චලනයන් පැත්තෙනුත් සැලකිල්ලක් කළ යුතුව තිබුණා. නමුත් ඔබතුමා කිව් පරිදි සක්‍රියතා අධ්‍යයන වාර්තාව ඇති මේ හදලා තිබෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. මා දන්නේ නැහැ ගරු කතානායකතුමනි පාරිසරික පැත්තෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ තියෙන හැකියාව කුමක්ද කියලා. සහ භූගර්භ පැත්තෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ තියෙන හැකියාව කුමක්ද? අපි දන්නවා මොරටු විශ්වවිද්‍යාලේට ඒ හැකියාව තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලේ තියෙන භූගර්භ අධ්‍යයන අංශයක් වෙනම ඒකට ඒ හැකියාව තිබෙනවා. නමුත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ගරු කතානායකතුමනි ඒ ශාස්ත්‍රයේ පිළිබඳ නිපුණතාවයක් තිබෙන පාඨමාලාවක් හෝ ශාස්ත්‍රයක් හෝ තිබෙන විශ්වවිද්‍යාලයක් නෙවෙයි. ඒ නිසා ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් 2011 වසරේ සකස් කරන ලද සක්‍රීයත අධ්‍යයන වාර්තාව අසාර්ථක බව දැන් ඔබතුමාම කියනවා. දැන් එතුමා විසින්ම කිව්ව ගරු කතානායකතුමනි ඒ වාර්තාව අනුව දැන් නෙවෙයි මේක සිදුවෙමින් තිබෙන්නේ කියලා. ඒ නිසා ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භයේදී වැදගත්ම දේ සක්‍රීයත අධ්‍යයන වාර්තාව. ඒ සක්‍රීයත අධ්‍යයන වාර්තාවත් නිවැරදි ලෙස සිදුවී නැත්නම් මේ ව්‍යාපෘතිය පිළිබඳ අපි කවර විශ්වාසයක් දැන් තැබිය යුතුද? ඒ විතරක් නෙවෙයි ඔබතුමා කිව් පරිදි මමත් අදාළ නිලධාරීන් හම්බලා සාකච්ඡාවකදී ඔවුන් කිව්වා අවුරුද්දක් දෙකක් යනකොට මේවා සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා සීල් වීම සිදුවේවි කියලා. නමුත් දැන් දිගින් දිගටම අවුරුදු ගණනාවක් තිස්සේ පළවෙනි බිඳ වැටීමේ සිට දැන් අවුරුදු 3-4කට වඩා වැඩි කාලයක් තිස්සේ නැවත බිඳ වැටීම් දිගින් දිගටම සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා ඇත්තට මේ නිලධාරීන් කියන එකත් පිළිගත නොහැකි තත්ත්වයක් පත්ව තිබෙන. ඒ නිසා තමයි ඔබතුමාට කියන්නේ විධිමත් පර්යේෂණ වාර්තාවක් මෙම ව්‍යාපෘතිය හරහා සිදුවේ හැකි විනාශයන් පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කරන එක කියන එක තමයි
ඔබතුමා සභාගත කරනවානේ සමාන වාර්තාද.
ඔබතුමනේ තව එක කාරණාවක් එකතු කරන්න ඕනේ. මේ ඉදිරියට මේක කිරීමේදී ඇති වෙන ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන්ම ඒ කරපු වාර්තාවේ අපිට පිළිගන්න බෑ කියන කාරණාව ඒක බොහොම බොහොම සාධාරණ තර්කයක් මොකද ඒක අපිත් පිළිගන්නවා මොකද ඒ කියලා තියෙන කාරණාවලට අනුකූලව ගියා නම් අද මේ වගේ බරපතල ප්‍රශ්න එකක්වත් පැන නගින්නේ නැහැ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම කියන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා ස්විට්සර්ලන්ඩ් සහ නෝර්වේ තානාපතිවරු ගෙනල්ලා මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කරා එතුමා වෙනමම ඉල්ලුවා ඒ විශේෂ කණ්ඩායම් අපිට ලබා දීලා මේකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා මේ අපි කතා කරන මොහොත වෙනකොටත් ස්විට්සර්ලන්තයේ ඉංජිනේරුවරුන් කණ්ඩායමක් අපේ උමාවේ ව්‍යාපෘතියට ගිහිල්ලා මේ වෙලාවේදීත් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් පවතිනවා. එතකොට මේකේ 900 ගණක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි දැන් 1078කට ජල ප්‍රමාණය කාන්දු වෙන ප්‍රමාණය තප්පරයකට වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි මේ සියලු ඒ කියන්නේ අපි නැවත වාරයක් ලබාගත්ත මේ වார்த்தාවත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා තානාපතිවරු හරහා විදේශ රටවලින් ලබා ගන්න ඒ ඉංජිනේරුවරුන්ගේ ලබා ගන්න තාක්ෂණයේ සියලු දේවල් උපයෝගී කරගෙන මේ කටයුත්තේ වෙන්න පුළුවන් හානිය අවම කරගෙන ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි බොහොම ස්තුතියි ළඟට අමාත්‍යාංශ නිවේදන ගරු අග්‍රාමාත්‍යතුමා.
ප්‍රශ්න දෙකක් තියෙනවා පිළිතුරු දෙන්න.
හොඳයි ගරු අග්‍රාමාත්‍යතුමා.
එකක් අනුර කුමාර දිසානායක මන්තුමාගේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය 2004 වසරේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම දීර්ඝ කිරීමට අපරාජය බලාපොරොත්තු වෙනවා. එම ගිවිසුමේ මූලික අරමුණ වන්නේ වැඩි දියුණු කළ ප්‍රවර්ධන සහයෝගය තුළින් හමුදාවන්ගේ අන්තර්ග්‍රහණය සූදානම් බව සහ කාර්ය සාධන ඉහළ නැංවීම හා ආහාර ජලය රැකියා ප්‍රවාහන කණිතෙල් ලීසි තෙල් සංනිවේදන සේවා සැබැඳි මූලික මෙහෙයුම් සහයෝගිතාවය සඳහා අවශ්‍ය අවස්ථාවන් ගොඩනැගීම සහ පාර්ශ්වයන් අතර ඒකාබද්ධ ක්‍රියාකාරකම් පුහුණු වීම මෙහෙයුම් හෝ වෙනත් සහයෝගිතා උත්සාහයන් තුළින් අනපේක්ෂිත හෝ වෙනත් අවදානම් තත්ත්වයකදී යම් පාර්ශ්වයකට අවශ්‍ය සහයෝගිතාවය සැපයුම හා සේවා පහසුකම් අන්‍යෝන්‍ය සහයෝගය තුළින් ළඟා කර ගැනීමයි. වර්තමාන ලෝක දේශපාලන තත්ත්වය හමුවේ මෙවැනි දෙපාර්ශ්වික ගිවිසුම් ඇතිකර ගැනීම අප රට ඉතා වැදගත් වෙනවා. අදාළ ගිවිසුම් සහ අන්තර්ගතය කරුණු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මූලික සාකච්ඡාව වට කීපයක් පවත්වා තිබෙනවා. අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් ශ්‍රී ලංකා වෙරළා ආරක්ෂක අධ්‍යක්ෂ ජෙනරාල් සහ ආරක්ෂා අමාත්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා වට කීපයක් හා තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකානු රජය මෙම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අප වෙත පිළිතුරු ලබා දී තව කාලයක් අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා. පෙර ගිවිසුම නව යෝජිත ගිවිසුම අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ ගිවිසුම දක්වා ඇති වලංගු කාල සීමාවයි. පැරණි ගිවිසුම අනුව ගිවිසුම්ගත එක් පාර්ශ්වයක් විසින් දින 180කට පෙර අනෙක් පාර්ශ්ව වෙත කරන ලද පූර්ව දැනුම් දීමකින් පසුව එම ගිවිසුම අලංකර නොලැබුවොත් වසර 10ක් සඳහා එම ගිවිසුම බලපැවැත්වෙනවා. නමුත් නව යෝජිත ගිවිසුම සඳහා නිශ්චිත කාල සීමාවක් නොතිබුණත් ඕනෑම අවස්ථාවකදී එක පාර්ශ්වක විසින් දින 180කට පෙර අනෙක් පාර්ශ්වයට කරන ලබන පූර්ව දැනුම් දීමකින් අනතුරුව අදාළ ගිවිසුම අලංකර කිරීමට හැකියාව තිබෙනවා.
මගෙන් දැනගන්න කැමතියි දැන් ගිවිසුම අත්සන් කරාද ඔබතුමා
කියන්නේ.
ඒ නිසා මා ඔබතුමාට යෝජනා කරනවා අත්සන් කිරීමට පෙර. මොකද මේක 2007 වසරේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඒ වගේම ඇමරිකන් තානාපති රොබර්ටෝ බ්ලේක් මහත්මයාත් අතර මේ ගිවිසුම අත්සන් කරා. ඒ කාලේ මේ ගිවිසුම ගැන කිව්වම ඇමරිකන් පුරවැසියෝ දොන්නේ ඇමරිකාව වෙනුවෙන් අත්සන් කරපු ගිවිසුමක් කියලා. ඒ නිසා මේක විශාල සාකච්ඡාවට බඳුන් වෙච්ච ගිවිසුමක්. අවුරුදු 10ක් ඉක්මු ගියාට පස්සේ මේක අවසන් වී තිබෙනවා. ඒ නිසා නව ගිවිසුමක් අත්සන් කිරීම තමයි ඔබතුමාලාට පැවරලා තිබෙන බැලු බැල්මට. ඒ නිසා මේ නව ගිවිසුම අත්සන් කිරීමට පෙර මේ පාර්ලිමේන්තුව තුළ විධිමත් සාකච්ඡාවක් සිදු කිරීමට ඔබතුමා අවස්ථාවක් දෙනවද? පාර්ලිමේන්තුවේ ඇති කරන ලද විවාදයකින් පසුව මෙව ගිවිසුම අත්සන් කරන්න කියන එක තමයි අපේ යෝජනාව. ඔබතුමා දන්නා ලෝකයේ දේශපාලන වෙනස් වී තිබෙනවා. ගැටුම් වෙන වෙන කඳවුරු නිර්මාණය වෙමින් තිබෙනවා. ආර්ථික කඳවුරු නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ නිසා ලෝකයේ ස්වාධීනව අපේ විදේශ ප්‍රතිපත්ති අනුගමනය කිරීමේදී මේ එළබෙන ගිවිසුම් අතිශය වැදගත්. ඒ නිසා මේ ගිවිසුම් කවුරු හෝ පුද්ගලයෙක් හෝ තව පුද්ගලයෙක් අතර ගිවිසුමක් නෙවෙයි, පවුලක් හෝ පවුලක් අතර ගිවිසුමක් නෙවෙයි, ශ්‍රී ලංකා රාජ්‍ය සහ ඇමරිකා රාජ්‍ය අතර ගිවිසුමක්. ඒ නිසා මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර මේ පාර්ලිමේන්තුව තුළ විවාදයක් පැවතිය යුතු කියන එක තමයි ගරු කතානායකගේ යෝජනාව. ඒ සඳහා ඔබතුමා අවස්ථාවක් ලබා දෙන්න කියන එක අපි ඉල්ලා
සිටිනවා. මම ගැන දැනුම් දෙන්නම්. විශේෂයෙන්ම අපි ගිවිසුම් අත්සන් කරයන් පස්සේ සභාවට ලබා දෙන ඊට පෙර විවාදයක් වුමනා නම් මම සාකච්ඡා කළා.
Honorable member, yes.
Congratulations.
Yeah.
no Tamil translation.
Right.
Enisa, api metana nobendi piliveten iwat vela na araksha giyusuman nemei. Ekena parliament e saakatcha kohuna api ilanga
Tamil note
avasthayi danum denna. Ilangara Dinesh Gunawardana mantrithumage prashneta garu kathanayakathumani dan uturu nagena hira uturu meda ආ වයඹ පළාතේ කොටසකර නියඟ හේතුවෙන් බලපෑම් ඇති වී තිබෙනවා. එම නියඟය නිසා දුෂ්කරතාවයට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට රජය විසින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. උතුරු නැගෙනහිර රජරට ප්‍රදේශයේ ස්ථාපිත ජාතික සල සම්පාදන ක්‍රම මගින් අඛණ්ඩව ජල සැපීම් සිදුකරන නිසා ප්‍රදේශවල පානීය ජලය සැපීමට බාධාක් වී නැහැ. ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ආවරණය නොවන ප්‍රදේශවල පානීය ජල අවස්ථා සැපීම සඳහා මණ්ඩලය මගින් පිරිසුදු කරන ජලය බෞසර් මගින් බෙදා හැරීම සිදු කරන ලබනවා. විශේෂයෙන් උතුරු පළාතේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් වශයෙන් මේ වසරේ ජලය බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 2කට අධික මුදලක් වැය කර තිබෙනවා. ඊට අමතරව මුලතිව් යාපනයේ කිලිනොච්චි මන්නාරම වවුනියා දිස්ත්‍රික්කවල ලීටර් 4500ක ධාරිතාව සහිත ට්‍රැක්ටර් බෞසර් 26ක් සහ ජල ටැංකි 1300ක් ලබා දී තිබෙනවා. ගරු කථානායකතුමනි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් උතුරු මැද හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් කෘෂිලින් ප්‍රතිසංස්කරණය කිරීමට ජල පොම්පා ශුද්ධ ජල සම්පාදන කට්ට ලබා දීමේ වගේම අමාත්‍යාංශය ගෝවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වෙන් වූ ප්‍රතිපදාන යටතේ සුළු වාරි මාර්ග අලුත් වැඩියා කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. කෘෂිකර්ම හා ගෝවිජන රක්ෂණ මණ්ඩලය මගින් උතුරු මැද හා නැගෙනහිර පළාත්වල 2016-17 මහකන්නේ නියඟය නිසා වගාවන් හානි වූ හා වගාකින්ම නොහැකි වූ අසරණ වූ වී හා අතුරු භෝග වවන ගොවි පවුල් ඒකකයක් සඳහා රුපියල් 10,000ක් බැගින් වන්දි මුදල් ලබා දීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. 2017 යලකන්නේ භෝග වර්ග 6ක් සඳහා රුපියල් 40,000 බැගින් වූ රක්ෂණ ආවරණ ක්‍රමයක් ලබා දීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. මේ වන විට එහි ප්‍රතිරක්ෂණ ක්‍රියාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැති ඉල්ලා තිබෙනවා. ගරු කථානායකතුමනි, පසුගිය දිනවල ප්‍රධාන වශයෙන් කළුතර රත්නපුර ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතුණු ගම් වතුර හා න්‍යායම් තත්ත්වය ගැන පැවසීමේදී මම අවධානය කර සිටින්න කැමැති රජය විසින් ගතියුතු තිබූ සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලැබුවා. විශේෂයෙන්ම දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා, පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හරහා කඩිනම් සහන සැලසීම රජය විසින් කටයුතු කරනු ලැබුණා. ගම් වතුර තත්ත්වය ඇතිවීම ආරම්භ වීමත් සමග දිසාපති සම්මේලනය සඳහා කොළඹට පැමිණි සිටි දිසාපතිතුමනි වහාමේ දිස්ත්‍රික්කවලට පිටකර හැර අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස මා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙත උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ගරු ජනාධිපතිතුමනි ප්‍රදේශවලට ගොස් අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කොට කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කළා. එසේම කිසු දු ආකාරයකින් ආපදා සහනයක් සඳහා මුදල් හිඟයක් ඇති නොවන ලෙස වග බලා ගන්නා ලෙසත් අවශ්‍ය මුදල් දිස්ත්‍රික්ක ලේකම්වරු වෙත කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දෙන ගරු ජනාධිපති මා විසින් මුදල් අමාත්‍ය උපදෙස් දෙන්න ලැබුවා. එදා පාර්ලිමේන්තුව රැස් වෙලා තිබුණා. පාර්ලිමේන්තු අපේ පක්ෂනායකින්ගේත් මන්ත්‍රීවරුන්ගේත් සහයෝගය ලැබුණා. ඒ වගේම ඒ සිකුරාදා අගමාත්‍ය කාර්යාලය තුළ අර්නස්ට් සිල්වා මහත්මයා මාවතේ අපි වෙනම මධ්‍යස්ථානයක් ආරම්භ කළා. ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානින් කෝලිත ගුණතිලක මහත්මයා යටතේ වැඩ කටයුතු මෙහෙව්වා. මෙම ආපදා තත්ත්වය නිසා පවුල් 147,925ක් බලපෑමට ලක් වී තිබෙන බවත්, පුද්ගලයන් 213ක් මියගොස් 77 දිනක අතුරුදහන් වී තිබෙන බවත්, නිවාස 3,115ක් පූර්ණ වශයෙන් හා නිවාස 19,996ක් අර්ධ වශයෙන් හානියට පත් වී තිබෙන බවත් ආපදා කළමනාකාර මධ්‍යස්ථානය විසින් වාර්තා කර තිබෙනවා. එසේම මා විදේශගතව සිට දිවයිනට පැමිණි පසු පසුගිය 15-16 දිනවල බුලත් සිංහල අයගම දෙනියාය කොටපොල ප්‍රදේශවල සංචාරය කළා. ඒ සංචාරයේදී රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී ඒ ප්‍රදේශවල සියලු අවශ්‍යතා සොයා බලා කටයුතු කරන්න මම උපදෙස් ලබා දුන්නා. මේ වන විට ගම් වතුර න්‍යායයන් ආපදාවගෙන් විපතට පත්වුවන් සඳහා ජාතික ස්වභාවික ආපදා රක්ෂණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 125ක් වෙන් කර තිබෙනවා. එසේම හානි වූ නිවාස අලුත් වැඩියා කිරීම සඳහා මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන රුපියල් මිලියන 250ක් යොදා ගනිමින් කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා. මීට අමතරව නිවාස ඉදිකිරීම සඳහා විදුලි සංදේශ අරමුදලින් රුපියල් බිලියන 5ක මුදලක් ලබා දීමට ගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. මීට අමතරව මේකට වුමනා බිලියන 17න් මං හිතන්නේ අපිට දැන් බිලියන 15ක් විතර භාණ්ඩාගාරයෙන් මේ අරමුදලෙන් හා විදේශ ආධාරවලින් ලබා ගන්නට පුළුවන් වෙලා තිබෙනවා. එසේම අග්‍රහාර අරමුදලෙන් රුපියල් බිලියන 15ක මුදලක් වෙන්කර තිබෙනවා. කඩිනම් ආපදා සහන සේවා සඳහා ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් ලබා දී තිබෙනවා. මේ යටතේ ආපදාවන්ට ලක් වූවන්ට පානීය ජලය ලබා දීම, පිසු ආහාර ලබා දීම, වියළු සලාක ලබා දීම, අවමංගල සහනාදා ලබා දීමෙන් කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන ලබා දීම සිදු කරනු ලැබුණා. නිවාස හානි තක්සේරු කර අදාළ වන්දි මුදල් ලබා දෙනතුරු මූලික පහසුකම් සපයා ගැනීම සඳහා විපතටපත් පවුල්වලට රුපියල් 10,000ක් බැගින් වූ අත්තිකාරම් මුදලක් ලබා දීමට අප මේ වන විට කටයුතු කරමින් පවතිනවා. ආපදා තත්ත්වයේ බලපෑ ප්‍රදේශවල හානි තක්සේරු අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් වරුන් හරහා ජාතික රක්ෂණ භාර අරමුදල් වෙත ඉදිරිපත් කළ පසු අදාළ වන්දි මුදල කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව මම ප්‍රකාශ කරන්න කැමැතියි. පූර්ණ වශයෙන් හා පදිංචියට නුසුර නිවාස හානි වී ඇති පවුල් හා නායෑම් අධි අවදානම් තත්ත්වයකට හේතුවෙන් නිවාසවලින් ඉවත් කරන ලැබී ඇති පවුල් සඳහා මාසකට රුපියල් 7,500ක් බැගින් වූ ගෙවල් කුලී දීමනාවක් ජූනි ජූලි අගෝස්තු මාස සඳහා ලබා දීමට පියවරගෙන තිබෙනවා. එසේම දැනට අධි අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට විකල්ප ඉඩම් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. මේ සඳහා වැවි සමාගමවල ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරු විසින් හඳුනාගෙන තිබුණේව ලබා ගන්නට දැන් සාකච්ඡා කරනවා. එසේම ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාව රජයේ හා පෞද්ගල බැංකුවලින් ලබාගත් සියලුම ණය සඳහා මාස 3ක සහන කාලයක් ලබා දීමට රජය විසින් ප්‍රතිපත්තිම තීරණයක් ගනු ලැබුවා. ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට නිකුත් කළ අවසාන. එසේම හානියටපත් ප්‍රදේශවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නගා සිටීම සඳහා අවශ්‍ය සහන ණය ලබා දීම රුපියල් බිලියන 2ක මුදලක් වෙන්කරන ලෙස අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. මීට අමතරව හානියටපත් වූ ප්‍රදේශවල අපොස සාමාන්‍ය පෙළ හා අපොස උසස් පෙළ සිසුන් සඳහා පාඩම් සටහන් ඡායා පිටපත් කිරීමට දීමනාවක් ලබා දීමටත් අපොස උසස් පෙළ විභාගය සඳහා වැඩිපුර අවස්ථාවක් ලබා දීමටත් කටයුතු කරන ලෙසත් අධ්‍යාපන ඇමතුමා ඇතුළු උපදෙස් ලබා දී තිබෙනවා. ගරු කථානායකතුමනි, එසේම මෙම ආපදා තත්ත්ව හේතුවෙන් සිදු ආර්ථික බලපෑම් පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කළා. එසේම ගංවතුර හා නායෑම් තත්ත්වයේ හේතුවෙන් සිදු හානි පිළිබඳ තක්සේරු වාර්තාවක් ජාතික ක්‍රම සම්පාදක දෙපාර්තමේන්තුව විසින් සකස් කළා. මෙම වාර්තාව දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලෝක බැංකුව වෙනත් ජාත්‍යන්තර ආයතනවලින් ලබා දී තිබෙන අතර ඉදිරියේදී ඔවුන්ගෙන් ලබාගත හැකි ආධාර උපකාර පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. තරු කථානායකතුමනි, පසුගිය දිනවල පැති වර්ෂාව සමග ඩෙංගු රෝගයේ පැතිර යාමේ වර්ධනයක් සිදු වී තිබෙනවා. මෙම තත්ත්වය යටතේ මේ වසරේ දැනට ඩෙංගු රෝගීන් 63,850ක් පමණ වාර්තා වී අතර මරණ සංඛ්‍යාව 200ක් වශයෙන් වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වය සමනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කීපයක් මම මේ සභාවට ඉදිරිපත් කරන්න කැමැතියි. ඩෙංගු මර්ධනය සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය ක්‍රියාත්මක කරන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සියලුම අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරු, පළාත් ඇමතිවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, එම අමාත්‍යාංශ ලේකම්වරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා සෞඛ්‍ය ලේකම්වරුන් සමග එක්ව ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහනක් පිළිබඳ සති දෙකකට වඩාක් සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුව එම කාර්යමාණ්ඩලයේ එක්ව සතියකට වඩා ඉහත කාර්ය බලකාය තීරණ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම හා අධීක්ෂණය කිරීම. 3. ඩෙංගු රෝගීන් හඳුනාගත් විගසෙම නිවසේ ආශ්‍රිත දින දෙකක දුමායනයේ ඉදිරි කිරීම සඳහා කටයුතු කිරීම. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රේකිය රෝහල් සහ පළාත් රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවන් වැඩි දියුණු කිරීම. දැනට රෝහල්වල අධි සත්කාර කේක 100කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති අතර එම සංඛ්‍යාව 500ක් දක්වා වැඩි කිරීමට කටයුතු කිරීම. බාහිර ප්‍රතිකාර අංශවල උණ රෝගීන් සඳහා වෙනම අංශ පිහිටුවීමට උපදෙස් ලබා දීම. සමහර කුඩා රෝහල් ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර සඳහා පමණක් යොදා ගැනීමට කටයුතු කිරීම. පෞද්ගලික රෝපවල හා රසායනාගාරවලින් පූර්ණ රුධිරි පරීක්ෂණය ෆුල් බ්ලඩ් කවුන්ට් හා ඩෙංගු ප්‍රතිවේ පරීක්ෂණය ඩෙංගු ඇන්ටිජෙන් ටෙස්ට් සඳහා අය කළ යුතු ගාස්තුව පිළිවෙතින් රුපියල් 250ක් හා රුපියල් 1,000ක් ලෙස අඩු කිරීමට කටයුතු කිරීම. සියලු ප්‍රධාන රෝහල් වල ඩෙංගු ප්‍රතිකාර සඳහා විශේෂ වාට්ටු ඇති කිරීම, ඩෙංගු මදුරු කිටයන් බෝ කිරීමට අනුබල දෙන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම, මේ වසරේ මේ දක්වා නඩු 25,000ක් අධික ප්‍රමාණයක් පවරා තිබෙනවා. ත්‍රිවිධ හමුදා සහ පොලිසිය සහයෙන් වැඩි අවධානම් ප්‍රදේශවල දීපවයක්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ඊයේ සෞඛ්‍ය ඇමති රාජසේනාත් මහත්මයා මේ සභාවට මේ ගැන විස්තර කරා. ගරු කථානායකතුමනි, මේ ආකාරයට රජය විසින් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඩෙංගු රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර කිරීම සඳහාත් ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙන බව අවධාරණය කරන්න කැමැති. රජය කිසිසේත් මේ ඩෙංගු ව්‍යසනය සුළුකොට තකන්නේ නැහැ. ගරු කථානායකතුමනි, අප හමුව ඇති අභියෝගය නම් මෙම ආපදා තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකයේ වර්ධන වේගය තවදුරටත් එලෙසම රඳවා ගැනීමයි. මේ සඳහා විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ග කඩිනම් ප්‍රතිසංස්කරණය කර කුඩා පරිමාණ ව්‍යාපාරයනින් නිරත වූ නැවත එම ව්‍යාපාර සඳහා යොමු කළ යුතුයි. අප මේ අභියෝගය ජයගනිමින් මෙම ආපදාවෙන් සමස්ත ආර්ථිකයට වන බලපෑම් අවම කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටිනවා. මේ ආපදා අවස්ථාවේදී පක්ෂපාත නොබලා සියලු මහජන නියෝජ්‍යයන් ඉතා කැපවීමෙන් අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. මා ඉදිරියටත් ඒ සහයෝගය අපේක්ෂා කරනවා. මා මේ අවස්ථාවේදී ඉතා කැපවීමෙන් රාජකාරී කටයුතු කරන ලද දිසාලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් වෙත රජය වෙනුවෙන් මගේ ස්තුතිය පළ කරන්නට කැමැතියි.
හොඳයි. ඊළඟට ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා. ඔව්. හොඳයි ගරු දිනේෂ් කුණාද මැතිතුමා, මොකද
තුන්වෙනි ප්‍රශ්නයට අගමැතිතුමා උත්තරයක් දෙනවා නම් මම මගේ කරනවා. එනම් මේ අගමැතිතුමාත් පිළිගන්නවා, අපිත් පිළිගන්නවා, රටම අද මේ ගැඹුරු තත්ත්වයකට මුහුණ දෙමින් තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩින් කමිටි එකක් මේ පිළිබඳ තොරතුරු අපේ හැම මන්ත්‍රීවරයෙක්ටම ලබා ගැනීමට හැකි වෙන පරිදි ගංවතුරත් ඒ වගේම ඩෙංගු ඒ වගේම අනිත් විනාශය ඔබතුමා දන්නවා. දැන් ගිය අවුරුද්දේ කොස්ගම හමුදා කඳවුර පිළිගත් ගිනිගත්තා, ඊයේ කොස්ගම හන්දිය ගිනිගත්තා. ඉතින් මේ ඒ වගේ විපත්වලදී මේ මොනිටර් කරන්න පුළුවන් ස්ටෑන්ඩින් කමිටි දැට් විල් මොනිටර් වට් එවර් ද ඩිසිෂන්ස් ඇන් ඇඩ්වයිස් ද ගවර්න්මෙන්ට් හැස් සෙන්ට් ඩවුන් ද ලයින්. දැන් ඉඩමක් ගන්න ගිහාම අගමැතිතුමනි, මං කියන්නේ රජයේ ඉඩමක් ඔබතුමා කියනවා දෙන්න කියලා, දිසාපතිත් කියනවා දෙන්න කියලා. නමුත් ගන්න බෑ. මම ඊයේ තමතුමා කතා කරා, මේක ඉක්මන් කළ හැකි ක්‍රියාමාර්ගයක් මොනිටර් වෙන්න ඕනේ. ඒකයි දැන් තාවකාලිකව ගයක් හදාගෙන තාවකාලික හරි පදිංචි වෙන්න නම් තැනක් තියෙන්න ඕනේ මේ අයට.
හොඳයි ගරු අගමැතිතුමා.
You want the oversight committee to do it or separate standing committee?
Can cope up because the well, some relevant
okay.
Key minister must preside and see that the standing committee
talk to the party leaders on a standing committee at the next party leaders and let me know.
Hey garu garu mantuma
prakash kala govinte govi pawulakata rupiyal 10000 ganne dunna kila man thanne අපි හිටපු අලි මේ මුදල් ඇමතිතුමා ගිය අප්‍රේල් මාසේ ඉසල්ලි දුන්න සමහර 10,000 8,000 එම වැදලා තියෙනවා. හරි, ඒකේ සමහර ගොවින්ට ලැබුණේ නැහැ. අනික අපේ ඉල්ලීම මේ ගොවි පවුලක්ම ඒ ගොවි පවුලේ අතුරු පවුල් තියෙනවා. මේ ගොවිතැන විනාශ වුණාම අතුරු පවුල් තාර්ථය කඩා හැලෙනවා. ඔබතුමා පිටිපස්සෙන්නේ අපේ ජන්දානි බණ්ඩාරනායක ඇමතිමින් අහලා බලන්න, මේ තත්ත්වය තුළ අනිත් පවුල්වලට මේ ආර්ථිකයේ මේ සහනාධාර ලැබුණේ නැහැ. ඒකින්ද විශාල ගැටලුවක් තියෙනවා. ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඒ සම්බන්ධ මොකක්ද ඒ මිනිසුන්ට කරන්න පුළුවන්
කියන්නේ.
ඒ කියන්නේ පහුගිය නියගේ හේතු කොටගෙන අගමැතිතුමා අගමැතිතුමා ඔබතුමාගේ පිළිතුරත් එක්ක පැනනගෙන ප්‍රශ්නේ පහුගිය නියගේ හේතු විශාල නියගයක් මතු වුණා. ඒකේ හේතු කොටගෙන විශාල කුඹුරු ප්‍රමාණයක් වගා කරන්න බැරුව ගියා. එනිසා මා දැක්ක ජනාධිපතිවරයා පොළොන්නරුවේ රැස්වීමකදීත් ඒ වගේම තවත් අවස්ථාවකදීත් ප්‍රකාශ කරලා තිබුණා මේ සෑම පවුලකටම රුපියල් 10,000 ගානේ දෙනවා කියලා මාසෙකට මාස 4ක් දක්වා. ඔව්, එතකොට ගරු කථානායකතුමනි 40,000ක් වෙනවා මාස 4ට. නමුත් එක මාසයක විතරක් ලබා දුන්නා. ඒ මාසේ ලබා දුන්නෙත් 1350ක් විතර මුදලක් කපාගෙන රක්ෂණයකට කියලා. 8650ක් වගේ තමයි ලබා දුන්නේ. ඒ නිසා දැන් ඒ අප්‍රේල් මාසේ දුන්නා. ඒ මාසෙන් පතුව කිසිදු මුදලක් එයාට ලැබෙන්නේ නැහැ. ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි ගොවි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ගොවිතැන. එක කන්නයක් අත්තරුනාම ඊළඟ කන්නේ අස්වැන්නේ නැති ජීවත් වෙන විදිහක් නැහැ. ඒ නිසා දැන් ඒ අය විශාල දුෂ්කරතාවකට පත් වී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී ප්‍රකාශ කරලා තිබුණා මේ ගොවි පවුලකට මාසකට රුපියල් 10,000 බැගින් ලබා දෙනවා කියලා. එක මාසයක් 8,000 ගණනක් ලබා දී තිබෙනවා. ඉතුරු ඒවට ලබා දෙන්නේ කවදාද කියලා ඔබතුමා
කියන්න.
ඒ ප්‍රශ්නෙත් එක්ක
ගරු අගමැතිතුමා
මම ලබාගෙන දැනුම් දෙන්න.
හොඳයි බොහොම ස්තුතියි. ඊළඟට ගරු විදේශ කාර්යාලයේ අමැතිතුමා
කතානායකතුමනි මැද පෙරදිග තියෙන ප්‍රශ්න අනුව නොයෙක් ප්‍රකාශ හුඟ දෙනා කළා තිබෙනවා. ඒ නිසා නිවැරදි තත්ත්වය මෙතන පැහැදිලි කිරීම මගේ සතු කාර්යභාරයක් ලෙස මම සැලකුවා. කටාර් එක්සත් රාජ්‍ය අරාබි එමීර් රාජ්‍ය බහරේන් සෞදි අරේබියාව හා ඊජිප්තුව තානාධිපති කාර්යාල හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් තත්ත්වය වර්ධනය ඉතා සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර කටාර්හි විදේශ අමාත්‍යාංශ අමාත්‍ය H.H. මොහමඩ් බින් අබ්දුල් රහමන් බින් චසීම් අල් තානි මහතා සමග ඍජු දුරකථන සංවාදයකත් කටාර්හි තානාධිපති අතිගරු රිෂාඩ් ෂාෆි අල් මරාරි එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ තානාධිපති අතිගරු අබ්දුල් හමීද් අබ්දුල් ෆටා කසිම් අල්ලා මුල්ලල්ලා සහ ඊජිප්තුවේ තානාධිපති අතිගරු හිෂාම් අසාන් සහ සෞදි අරාබියේ තානාධිපති වෙනුවට වැඩ බලන මොහමඩ් අලි යන මහත්වරු කොළඹදී අඛණ්ඩව මුණ ගැසී ගල්ෆ් කලාපයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළෙමි. ගරු කතානායකතුමනි, ගල්ෆ් කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලාංකිකයන් නැරපීම පිළිබඳ සලකා බලන ඇස්තමේන්තු තොරතුරු මෙසේය. සෞදි අරාබියේ 193,000යි, එක්සත් අරාබියේ එමීර් රජයේ 125,000යි, කටාර 151,000යි, පහරෙන් 18,000යි. කටාරී වෙසෙන ශ්‍රී ලංකා වාසියන් අතර වන කණ්ඩායමක් නම් නිපුණ ශ්‍රමය, අර්ධ නිපුණ ශ්‍රමය, මධ්‍යස්ථ මට්ටමේ ලිපිකරුවන්, පුහුණු වන සහ ගෘහසේවකයන්, වෛද්‍යවරු, ගණකාධිවරු, ඉංජිනේරුවරු, ප්‍රමාණ සමීක්ෂණ සැලසුම්කරුවන්, බැංකුකරුවන් මෙහි ජීවත් වෙනවා. එතන කිසිම බයක් නැතිව එය ජීවත් වෙන වාතාවරණයක් ඇතිලා තියෙනවා. මං හිතන විදිහට කටාර් වලට වැඩිය ලංකාවේ ජීවත් වෙන අයට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. එහෙ අපි හැම දවසම සියලු දෙනම රටවල් සියලු රටවල් පහම එක්ක කතා කරලා ලංකාවත් එක්ක කිට්ටු සම්බන්ධකමක් ඇති කරලා කතා කරනවා ගරු කතානායකතුමනි. ඒ වගේම ඇති වූ තත්ත්ව සම්බන්ධයෙන් කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කැළඹීමටත් වික්ෂිතභාවයටත් පත් වූ බවක් පෙනෙන්නට තිබුණු බව මා මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. කෙසේ වුවත් එහි තත්ත්වය ස්ථාවරව හා සංසුන් බව කටහරි බලධාරීන් සහතික කර තිබේ. කටහරි පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් හෝ ශ්‍රී ලංකා ව්‍යාපාරිකට බලපෑමක් සිදු වී ඇති බවට වාර්තා වී නොමැත. ගරු කතානායකතුමනි, මගේ උපදේශ පරිදි 2017 ජූනි 14 වෙනි දින කටහරි ශ්‍රී ලංකා තානාධිපතිවරයා ශ්‍රී ලංකා සංවිධාන 22ක් ශ්‍රී ලංකියන් 300කට ආසන්න පිරිසක් දෝහයි ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයට කැඳවා මතුව ඇති තත්ත්වය සහ හදිසි අවස්ථාවල කොහොමද අනුගමනය කළ යුත්තේ කියන එක සාකච්ඡා කළා. නමුත් එතුමා ප්‍රකාශයක් කළ තිබ්බා, ඒක මං හිතන්නේ වැරදි ප්‍රකාශයක් කළ තිබ්බයි කියන එකට නිවැරදි කිරීමක් කළ තිබ්බා. ඉතින් අප මං හිතන්නේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් නිර්දේශ අනුව දැනුම් දීලා තියෙන තානාධිපතිවරුට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න ඉස්සලා අමාත්‍යංශයෙන් ඒකට අවසර ලබාගෙන කතා කරන්න කියලා. මේ හැම දවසම අපි මේ රටවල් පහත් එක්ක සාකච්ඡා කර කර කිසි ප්‍රශ්නයක් ඇති නොවන විදිහකට කටයුතු කරලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ මම වගකීමකින් ප්‍රකාශ කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, තවද මේ රටවල්වල බලධාරීන් ශ්‍රී ලංකා ජාතිකයන් සහ වෙත ඔහුගේ අඛණ්ඩ සහය සහතික කර සිටි අතර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කිසියම් සහයක් හෝ උපදෙස් අවශ්‍ය නම් සැලසුම් ශ්‍රී ලාංකිකයට කටාරි ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය සම්බන්ධයෙන් පැය 24 සේවයක් ඇරලා තියෙනවා. ඒ වගේම අපේ අමාත්‍යංශයේත් පැය 24කට වැඩ කරන්න පුළුවන් පුද්ගලයන් 3 දෙනෙක් විවෘත කළ තියෙනවා. ඒක මම තව වැඩි කල්යන්දිසේක ප්‍රසිද්ධ කරන්න. කතානායකතුමනි, කටාර් රාජ්‍යයේ ලොව පොහොසත්ම රටවල් වලින් එකක් බව අප සැලකිලිට ගත යුතු වනසේම 2016 වසරේ එරට ඒක පුද්ගල දලදේශ නිෂ්පාදන ඇමරිකන් ඩොලර් 129,000 කි. ගල්ෆ් සහයෝගය කවුන්සිලය බහරෙන් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රජය ඔවුනුත් මිත්‍ර පාර්ශ්ව යන ඊජිප්තුව සමග එක්ව කටාර් රාජ්‍ය සමග රාජතන්ත්‍රික සම්බන්ධතා නතර කළ අතර ගල්ෆ් සහයෝගය කවුන්සිලයේ තවත් රටවල් දෙකක් වන ඕමානය සහ කුවේට් අපේක්ෂාපාතිව පිළිවෙතක් අනුගමනය කරමින් කටාර් රාජ්‍ය සමග අඛණ්ඩව රාජ්‍යතන්ත්‍රික සම්බන්ධතා සහ වාණිජ සම්බන්ධතා පවත්වාගෙන යාමට කටයුතු කරයි. 2017 ගරු කතානායකතුමනි ජූනි 14 වෙනි දින ඇමරිකන් එක්සත් ජනපදයේ ඩොලර් මිලියන් බිලියන් US$12ක වටිනාකමකින් යුත්ත F-15 ප්‍රහාර ජෙට් යානා මිලදී ගැනීම ගිවිසුමකට අත්සන්කර තබන බවද මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒක තුලින් අපට පෙනෙනවා ඉතාමත් දැනට තියෙන වාතාවරණය සුහඳ තත්ත්වයකට පරිවර්තන වී යන අතර අප මේක මීට වැඩි අවශ්‍යතාවයක් තියෙන නම් පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න. මං කාරුණික සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා ප්‍රකාශ කරන්න ඉස්සලා මේ රටක ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් එක්ක සෙල්ලම් කිරීමක් නිසා ඒ ප්‍රකාශ කරන්න පෙර අපෙන් අහලා ඒකත් සමග යම් ඒක සාක්ෂාත් කරන්න පුළුවන් නම් ප්‍රකාශ කරන්න නැත්නම් රටක් වෙනුවෙන් එවැනි ප්‍රකාශ කරන්න එපයි කියන එක මං කාරුණික මේ අවස්ථාවේ ඉල්ලනවා. මම ස්තුතියි කතානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමනි
මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න අවසර ඉල්ලා සිටිනවා.
ගරු ඇමතුමා පිළිතුරු දෙන්න සූදානම්ද?
ගරු ඇමතුමනි විශේෂයෙන්ම කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් සේවය කරන රටක්. ඒ වගේම විශේෂයෙන් කාන්තාවන් වැඩි පිරිසක් සේවය කරන රටක්. දැන් මේ රටේ රැකියාවල යෙදෙන අයගේ රැකියාව සම්බන්ධයෙන් ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවතු අමාත්‍යවරයා විදියට මේ සම්බන්ධයෙන් තහවුරු කරනවද තහවුරු වෙනවද? ඒ වගේම මේ හැම සේවකයෙක්ම ගරු ඇමතුමා වැටුප් මාසේ අවසාන වෙනකොට මේ වැටුප ගෙදරින් බලාගෙන ඉන්න මේ අයගේ එන දුප්පත් අය තමයි රට ගිහිලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ අයගේ ඒ වැටුප් නිසි පරිදි ලබා දීමට ඒ අවශ්‍ය පියවර ගන්නවාද?
ගරු ඇමතුමා
තානාගතුමනි මං කියපු ප්‍රකාශය අහුන්කම් දුන්නා නම් මේ ප්‍රශ්නේ අහන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම හිතන්නේ උනන්දුතාවෙන් අහලා තියෙන නිසා මගේ යුතුකමක් ඒකට උත්තර දෙන්න ඒක කිසිසේත්ම බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මං හිතන්නේ එහෙ අයට වැඩිය ඔබතුමිය බය වෙලා තියෙනවා. එහෙ තියෙන පඩි හරි වෙලාවට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් වෙනතුරු කිසිම විදිහක එතන ආහාර ඉංගයක් හරි මේවා මවාපෑමක් තියෙන මේක දේශපාලනික ක්‍රීමක් කරන් තමයි හදන්නේ. ඒ වගේ කරන්න අවශ්‍යතාවයක් නැති නිසා තමයි ඒ ප්‍රකාශ කරේ. එහෙම වෙන්නේත් නැහැ. වැඩිකල් ඉඳලා මේ ප්‍රශ්නේ निराකරණය වෙලා මං හිතවිද ඔය ප්‍රශ්නේ උත්තරේ එදා සදාකල්ම ලැබෙයි.
දැන් ගරු ශ්‍රී ගරු අමාත්‍යතුමා ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් පිළිපිනවන දැනුම් වීම ගරු ක්‍රීඩා අමාත්‍යතුමා. ගරු ක්‍රීඩා අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සංශෝධන 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දන්වද නම් දෙවැනි වර කීම කවදාද?
මරෝ.
යෝජනා පිළිබඳ දැනීම ගරු වෛද්‍ය කාවින් දේශන් ජයවර්ධන මැතිතුමා.
Honorable Speaker, I present the Vijay Udana Foundation Incorporation Bill.
Should be seconded.
Garu kathana ekthuma mage isthira karanawa.